උදයපි තථාගතයන් වහන්සේටත් තථාගතයන් වහන්සේ නිසා බිහිවුණු උතුම් ධර්ම රත්නයටත් ඒ උතුම් ධර්ම රත්නය නිසා බිහිවුණු ආර්ය පුදුර මහා සංඝ රත්නයට නමස්කාර කරන නමස්කාරය වේවා. අද අපි භාවනාවට තෝරගත්තේ වත්තු සූත්‍රය මා විසින් මෙසේ අසන ලදී. එක්කලක භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර සමීපේ අනාථ පිණ්ඩික සිටු විසින් කරන ලද ජේතවන විහාරයේ වාසය කරති. එකල්ලි භාගතුන් වහන්සේ මහණෙනියා භික්ෂුන්ට කතා කළ ස්වාමිනී භික්ෂු භාගතුන් වහන්සේට උත්තර දුන්නා. මහණෙනි අම්සේ කිලුතු මල වැඳුනා වස්ත්‍රයක් හේද ඒ වස්ත්‍රය රෙදිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායම වන්නේ දේ නරක පාට ඇත්තක් වන්නේ අපිරිසිදු පාට ඇත්තක් වන්නේ ඊට හේතු කවරු මහණෙනි වස්ත්‍රය අපිරිසිදු වෙනවා. මහන්නේ පරිද්දෙම සිත ගිලටෝ කල්ලි දුගතිය කැමති යති. මහන්නේ යම්සේ පිරිසුදු වලන්නා වස්ත්‍රයක් වේද ඒ වස්ත්‍රයේ රිසායම් කරන්නේ නිල් පාට කිරීම පිණිසෝ, රන්වන් පාට කිරීම පිණිසෝ, ලේ පාට කිරීම පිණිසෝ, මදටිය පාට කිරීම පිණිසෝ යම් යම් සායමක් වන්නේ දේ හොඳ පාට ඇත්තක් වන්නේ පිරිසුදු පාට ඇත්තක් වන්නේ ඊට හේතු කවරේද මහන්නේ වස්ත්‍රය පිරිසුදු වේ. මහන්නේ පරිද්දෙම සිත නුගලටෝ කල්ලි සුගතියට කැමති යති. මහන්නේ සිත කෙලසන්නා වූ පාප ධර්මය කවරෝද? අවිද්‍යාව නම් වූ විසම ලෝභය සිත කෙලසන්නේ. ව්‍යාපාදය සිත කෙලසන්නේ. ක්‍රෝධය හිත කෙලසන්නේ. උපනාහය හිත කෙලසන්නේ. මක්කය හිත කෙලසන්නේ. පලාංශය හිත කෙලසන්නේ. ඊර්ෂ්‍යාව හිත කෙලසන්නේ. මසුරුකම හිත කෙලසන්නේ. මායාව හිත කෙලසන්නේ. සටබව හිත කෙලසන්නේ. තම්බය හිත කෙලසන්නේ. සාරම්භය හිත කෙලසන්නේ. මානය හිත කෙලසන්නේ. අභිමානය හිත කෙලසන්නේ. මදය හිත කෙලසන්නේ. ප්‍රමාදය හිත කෙලසන්නේ. තථාගතයන් වහන්සේ කාරණා 16ක් දේශනා කළා. එතකොට අපි මේ සූත්‍රයෙන් දවස් 4 වැඩසටහන දීර්ඝ වශයෙන් අපි බලලා තියෙනවා. අද අපි මේ කාරණා 16 භාවනා කරන හැටි අපි බලන්නේ. එතකොට ඒක සඳහා අපි මේ ඩයග්‍රෑම්ස් වලට යමු. පළමුවෙන් අපි අකනිට බ්‍රහ්මලෝක රහතන් වහන්සේට උත්තරාය බලපෙන්නේ ධර්මයක් ලබා දෙන්නට. අපි දෙවෙනි ස්ලයිඩ් එකට ගියෝ. මේ දෙවෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ ඒ අවිජ්ජා කියන එකයි. තථාගතයන් වහන්සේ පළවෙනිටම පෙන්වපු කාරණාව අවිජ්ජා කියන එක. එතකොට අපි දන්නවා ඔය රූපය කියන එක ස්පර්ශ වුණාම ඒ අවිද්‍යා අනුසය මගින් ඒ සංඥාව ඉස්සවීමක් කියන එක කරනවා. මේ සංඥාව මිච්ඡා දිට්ඨිය නිසා හටගත්තා වූ දෙයක්. එතකොට ඔයගලට මේ ඩයග්‍රෑම් එකේ පේනවා මෙතන මේ ලියලා තියෙනවා මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානී පැවතීම කියන එක අභිජ්ජා වෙනවා කියලා. අපිට පේනවා මේ සංඥාවෙන් ඉඳලා පරාමාස කායන්තයට රේඛාවක් ඇවිල්ලා තියෙනවා. ඒකෙන් ඇඟිල්ල දික් කරලා විඥාණයට ගෙනියනවා. මෙතන මෙතන රේඛාව, ඒ රේඛාවේ අපි ලකුණු ගන්නවා තනි ඒ අභිජ්ජා කියලා. මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානී පැවතුම කියන එක. එතකොට මේ සංඥාව දුර්වලු එකක්. හරියට උල්පතකින් වතුර පාරක් එනකොට ඒක පෝඩ්ඩයි එන්නේ. එතකොට ඒකට තව එකතු වෙන්නේ නැත්නම් ඉතින් ඔක ටිකක් වෙලා යනකොට වේලිලා යනවා. එතකොට මේක තල්ලු කරනවා අපේ මේ නාමකායේ ඒ පටික සම්පස්සාගය මේ B කියලා ලකුණු කරලා තියෙන්නේ අගය. ඒ අගය මගින් මේක තල්ලු කරනවා. ඉතින් මේක අගය තල්ලු කරන්න මේ පැත්ත තිබෙන්නව අපි දන්නවා ඒ නන්දිය නිසා ඇති වෙන අගය උදව් උපකාර වෙනවා කියලා. එතකොට එහෙම වුණා නම් තල්ලු වෙලා ගියා නම් අන්න එහෙනම් අපිට අර සුබයි කියන එක හැදෙනවා. ඉතින් මෙතෙන්දි පෙන්නන්නේ මේ සුබයි කියන එක කෑලි දෙකකට කඩලා පෙන්නනවා. අර මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානීය පැවැත්ම. ඊට පස්සේ අභිජ්ජා නාමකායි පටික සම්පස්සෙන් තල්ලු කරලා ඉතින්දී අපිට ඇති වුණා සුබයි කියලා. එතකොට මෙතන අපි ලියලා තියෙනවා මේ සංස්කාර පත්‍යෙන් විඥානියන් කියනවා ඇති වෙනවා කියන එක. අපි පෙර කළා වූ සංස්කාර නිසා තමයි අපිට මේ විදිහට සුබයි කියන ගැනීම කියන එක සිද්ධ වෙන්නේ. මෙතන ලකුණු කරලා තියෙනවා මේ කාමේසු තිබ්බ සරාගේ කියලා. මේ කැලලට කියනවා කාමේ තිබ්බ සරාගේ කියලා. එතකොට මේකේ රාතන් වහන්සේ පෙන්නනවා ওই පළවෙනි රවුම මිච්ඡා දිට්ඨිය සහ අවිජ්ජා යන දෙකටම ඇතුළත්ව බලන්න ඕනි, සලකන්න ඕනි කියලා. ඉතින් මේකට මේ හේතුව මොකක්ද මේ විදිහට වෙන්න? අපිට පේනවා මේ තමන්ගේ තිබිච්ච දෙයක්ම තමයි මෙතෙන්දී අපි ඇවිස්සලා තියෙන්නේ. රූපේ ස්පර්ශ වීම සමග තමන්ගේ තිබුණා වූ දෙයක්ම තමයි ඇල්ල තියෙන්නේ. ඒ නිසා විඥානීය පැවැත්මට අපි කැමති වෙනවා. ඒකෙන් අභිජ්ජාව කියන එක වෙන්නේ. තමන්ගේ තියෙන දෙයක්ම ඇවිස්සෙනවා කියන්නේ ඉතින් දූවිල්ල තියෙන තැනකට කොයින් එකක් දැම්මොත් එතන තියෙන දූවිල්ල ඇවිස්සෙනවා. දූවිල්ල නැති තැනකට දැම්මොත් ඇවිස්සෙන්නේ නැහැ. එතකොට අපි අර මිච්ඡා දිට්ඨිය තියෙන නිසාම තමයි ඔක ඇවිස්සෙලා එන්නේ කියන එක පේන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකයි අපි ඇඩ්වාන්ස් කියලා කියන්නේ. ඇඩ්වාන්ස් කියලා කියන්නේ මේක මේ ඔය සූත්‍ර දේශනා හතරම මෙතෙන් ඉන්නේ ඉස්සෙල්ලම තමන් බලලා දිනවා කියන අර්ථය තමයි මේකේ තියෙන්නේ. එතකොට මේක මෙනේ කරනකොටම තමන්ට කනෙක්ට් වෙනවා නම් අනිත්‍යව සම්බන්ධ වෙලා මේක තමන්ගේ සිතේම නතර වෙනවා නම් ආන්න එක තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. බැරි වෙලාවත් මේකෙන් සිත නතර වුණා නම් භාවනාව මේක අහගෙන ඉන්නකොට හරි භාවනාව කරනකොට හරි ආපහු තවදුරටත් මම මේක බලන්න ඇහැරිලා ඉන්න ඕනි කියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේකේ අදහස් කරන්නේ ඉගෙන ගන්නවා කියන එක නෙමෙයි. ඒ තමන් ඉගෙන ගත්තා වූ දේ භාවිතා කරලා තමන්ගේ සිත නතර වෙනවා. දැන් අපි භාවනාවන් භාවිතා කරන්නේ ඉතින් අනාශ්‍රය කියන එකට යන්න. එහෙම නැත්නම් අනාශ්‍රයට ගියා නම් පස්සේ අපි ආපහු තමන් ධර්මය හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඒ ගිය විදිහට ඉන්නේ කියන එක තමයි මේකෙන් පෙන්නන්නේ. එහෙමනම් අපි තුන්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට මේ තුන්වෙනි ස්ලයිඩ් එකේ පෙන්නන්නේ විපරිණාමය නිසා ඇතිවෙච්ච දුක්ඛ වේදනාවන් මේ පරාමාසයට ඇදෙනවා කියන එක මේ ඩයග්‍රෑම් එකේ පෙන්නනවා. ඉතින් අර අපි අභිජ්ජා වෙන ওই විදිහට ගියාට අපේ ටේස්ට් බඩ්ස් එහෙම යනවා. ඉතින් ඒව නිසා මේ විපරිණාමයේ නව ඒ දුක්ඛ වේදනාවන් පරාමාසයට ඇදීම කියන එක තියෙනවා. ඉතින් මේක සම්බන්ධ කරලා පෙන්නලා දීලා තියෙනවා මේ බය බේරව ඒ ස්ලයිඩ් 4 එකත් එක්ක. ඒ කියන්නේ ඒකේ පෙන්නනවා මේ නිත්‍යභාවය කියන එක හැදෙන හැටි නාමකායේ පටික සම්පස්සාගේ. ඒක තමයි දැන් වගේ අපි මොකක් හරි ආහාරයක් ඒ වගේ එකක් දැන් කනකොට අපිට ඉන්නා වගේ මෙතන පෙන්වෙනවා නාමකායේ පටික සම්පස්සාගේ. ඉතින් ඔය අගය නිකන් එනකොට මේ විඥාන ධාරාව තුල තියෙනවා අර පෙර තිබුණා වූ දේ ගැන හැඟීම් කියන්නේ. එතකොට ඒක එනවා මේ විඥාන පැත්තෙන් මෙතන තියෙනවා මේ පෙර ආගය. එතකොට මේ පෙර ආගයයි මේ දැන් ආගයයි සසඳලා බලනවා බැලුවයින් පස්සේ මේ ධාරාව ගැලුවා නම් අන්න අපිට නිත්‍යයි කියන එක තියෙනවා. ඉතින් ඕක කෙනෙකුට සරලව හිතනවා නම් ඔය පළක් වෙලාවට ඔය කාර් එකක් හෙම් ස්ටාර්ට් කරන්න ගියාම ස්ටාර්ට් වෙන්නේ නැහැ. තව එක්කෙනෙක් මම මොකද කියලා ප්‍රශ්න අහලා එයා නිකන් බොනට් එකට තට්ටුවක් දානවා. දැන් මම මේක ස්ටාර්ට් වෙනවා. ඉතින් ස්ටාර්ට් වුණාම ඉතින් ඒ බාර දැන් හරිනේ. හරි hina වෙලත් කියනවා දැන් හරිනේ. හරියට ඒක තමන් හැදුවා වගේ ඒ වගේ කියනවා නේද? ඒ වගේ තමයි විඥාන ධාරාව යන්තම් ගැලුවා නම් ආන්න අපිට නිත්‍යයි කියන කතාව ඇති වෙලා තියෙනවා. ඉතින් ඔන්නෝයි නිත්‍යභාවය ලබා ගැනීම සඳහා අපි යම් කිසි දෙයක් තවකින් වෙන් කරලා හරි ඒ විඥානයේ පැවැත්ම කියන එකට අපි උත්සාහ කරනවා කියන එක තියෙනවා. ඒ නිත්‍ය රේඛාව කියන එක අපි දික්කොළොත් මෙතනින් අපිට ඇති වෙන්නේ මේ ක්‍රෝධය කියන එක. එතකොට මේ ක්‍රෝධය කියන එක මනසට ඇතුල් වෙනවා ඒ 13 වෙනි රවුම් එක. මොකද්ද ක්‍රෝධය කියලා කියන්නේ? මේ පුද්ගලයා මට හානි කරන්නේ, මගේ ඥාතීන්ට හානි කරන්නේ. එහෙම නැත්තම් තමන්ගේ මේ හතුරන්ට හොඳ කරනවා නම් අන්න ඒ වගේ ක්‍රෝධය කියන එක ඇති වෙනවා. ඉතින් මේක ආවේ අර බලන්න මේ පොඩි දෙයකින් ඇති වුණේ. විඥාන ධාරාව යන්තම් පෙරාගියයි දැන් ආගියයි කියන එක ගලපුවා. ඒක ගලපු ගමන් අන්න නිත්‍යයි. ආන්න ඒකත් එක්ක තමයි මේ ක්‍රෝධය කියන කතාව ඇති වෙලා තියෙන්නේ. එතකොට පෙර නිත්‍යභාවය නිසා ඇති වූ දෙයක් කියලා මෙයා දන්නේ නැහැ. එතකොට මෙතනින් ඇතුල් වෙන්නේ මේ ජරාව කියන එක විපරිණාමයටපත් වෙලා ඇතුණා උදේක. එතකොට ඒක වටහා ගන්නෙ නෑ. ඉතින් මේක මම ඔයගොල්ලෝ පැහැදිලි කරලා තියෙනවා හුඟක් වෙලාවට. ඔය මගේ සීයා අවුරුදු 100ක් ජීවත් වුණා. ඉතින් සීයා හැමදාම කන්නේ ගියාම එයාට තරහා යනවා. එයා කල්පනා කරන්නේ මේ ගෙදර අය හරියට හුවිලා දෙන්නේ නෑ මේගොල්ලෝ Tamanට හානි කරනවා කියන අර්ථය තමයි එයාගේ තියෙන්නේ. එතකොට එයා දන්නේ නැහැ මේ ටේස් බඩ්ස් ගේ නිසායි මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ කියන එක. එතන ක්‍රෝධය කියන එක තියෙනවා. එහෙනම් තමන්ගේ ගෙදර අය ගැන නුනා ඒක නිසා ක්‍රෝධය කියන එක ඇති වෙන්න පුළුවන්. අර නිත්‍යභාවය. එතකොට එයා කතා කල්පනා කරන්නේ තර ඉස්සර වගේම මට ඒ ආහාරයේ රසට තියෙන්න ඕනි. නමුත් ඒක මේ නිත්‍යභාවය නිසා තමයි මෙතන මේ ක්‍රෝධ කතාව ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන අපව තව එකක් ලකුණු කරලා තියෙනවා අවපසන්න චිත්තය කියලා මෙතන ලකුණු කරලා තියෙනවා. මේ සංස්කාර පල්ලය සංස්කාර කොටුව. ඒ කියන්නේ ඒකෙන් පෙන්නන්නේ මේ සංස්කාර දෙකක් සමාන වෙන්නේ නැහැ. කවදාවත් සංස්කාර දෙකක් සමාන කරන්න පුළුවන්කමක් නැත්තේ. එතකොට මේ පැත්තේ ලකුණු කරලා තියෙනවා උපනාහය කියන එක. එතකොට දැන් අපි ක්‍රෝධය දක්වා ඇවිල්ලා තියෙනවා. දැන් ඊළඟට ව්‍යාපාදයෙන් ක්‍රෝධේ, ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන්න උපනාහය. නම් අපි ඒක බලන්න හතරවෙනි ස්ලයිඩ් එකට යන්නේ. එතකොට අපි දන්නවා බද්ධ වෛරය උපනාහය කියලා කියන්නේ බද්ධ වෛරය. ඒක තමයි අපි මෙතන කතා කරන්නේ. ඒක මේ බද්ධ සංඥාවක් කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ওই බය බේරෝ සූත්‍රය අපි ඉගෙන ගත්තා වූ ඒ අවුපසන්න චිත්තේ. අපි දන්නවා මේ හදන ලද සංස්කාර පෙරහා සමානව පවතින්නේ නැහැ. ඒකෙ පෙන්නන රහතන් වහන්සේ රූපේ ස්පර්ශ කරන ලද චිත්තයක ජරාව නිසා ඇති වුණා වූ ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා කියලා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ගෙදර පිච්චර් ෆ්‍රේම් එක මුලින් ගෙදරින් ගෙනල්ලා හොඳට ලස්සනට හොඳ තැනක ඉල්ලලා තියෙනවා. අනිත් ඇටත් තියෙන්නේ කියලා. කාලයක් ගියාම ඕකේ හරි කෑණීකින් වාගේ තැනකින් මලකඩ මතුවෙලා. මලකඩ මතු නැහැ පස්සේ ඉතින් දැන් මේකට අගයක් දීලා නිදීනේ රූපේට. පිච්චර් ෆ්‍රේම් එක ගලවලා විසි කරන්නේ නැහැ. ඉතින් මේ පාර ඒක කාට හරි පේන්නේ නැති වෙන්න තීන්ත ටිකක් හරි ගහලා වහන. තීන්ත ටිකක් ගහලා වැහුවට මොකද ඊළඟ දවසේ ඇවිල්ලා බැලුවට අර මලකඩ කාපු එක පෙනුනේ නැතුණට සිතේ හරි තියෙනවා මේක ඇතුලේ තියෙන එක මලකඩ කාලා නේද කියන එක. එතකොට යන්නේ එක තමයි මේ වෙන්නන්නේ රූපේ ස්පර්ශ කරන ලද්දා වූ චිත්තයක ජරාව නිසා ඇති වුණු ව්‍යාධි ස්වභාවය කියන එක තියෙනවා. එතකොට අන්නේ එක නිසා තමයි අපිට මේ අවුපසන්න චිත්තේ තන තියෙන සංස්කාරවල විසමතාවය. අද බැලුවාම එකක්, හෙට බලනකොට තව එකක්. තාමත් තර්ක දිරනවා කියන අදහස තමන්ගේ තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන උපනාහය කියන එක ඇති වෙනවා. එතකොට අවුපසන්න චිත්තයෙන් තමයි මේ උපනාහය කියන එක ඇති වෙලා තියෙන්නේ. අපි හදන සංස්කාරයෙන් කියන්නේ බිඳෙනවා. නමුත් අපි ඒවා නිත්‍යයි කියලා ගන්නවා. අපි හිතන්නේ මේ පුද්ගලයෝගේ අයින අය වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ හැමදාම එකම ආකාරයට ඉන්නවා කියන එක. ඉතින් අර මගේ සීයාගේ කතාවෙනුත් පේනවා. ඉතින් සීයාත් කල්පනා කරනවා නම් තමන්ගේ ටේස් බඩ්ස් පැත්ත එක පැත්තක්, අනිත් පැත්ත මේගොල්ලෝ අද මේ හරියට ඉුවේ නැතුණාට හෙට හරියට ඔයාවේ කියලා හිතනවා. හරියනවනේ ප්‍රශ්නේ නේද? එහෙම හිතන්නේ නැහැ. එතකොට අර නිත්‍ය වශයෙන් හැමදාම මෙහෙමයි කියන අර්ථයම තමයි තියෙන්නේ. ඉතින් ඒකට මිච්ඡා දිට්ඨි බලපෑම කියන එක එතන තියෙනවා. එතකොට ඒක අපි දන්නවා ඒ උද්දච්චය කියන එක අපි 11 වෙනි රාවමේදී තමයි සිතට ඇතුල් වෙන්නේ කියලා අපි ඉගෙන ගන්න තියෙනවා. ක්‍රෝධය කියන එක 13 වෙනි රාවමේදී, ඒතර උපනාහය කියන එක 14 වෙනි රාවමේදී තමයි සිතට ඇතුල් වෙන්නේ කියන එක. ඉතින් ඔබ තවත් ගැඹුරට කෙනෙකුට කල්පනා පේනවා ওই සුභ යන සංඥාවේ නොපවතිම නිසා තමයි බද්ධ වෛරය. අපි යම් කිසි දෙයක් සුභයි කියලා ගත්තද ඒක පවතින්නේ නැහැ. මනුස්සයෙක් ජරාවටපත් වෙනවා. දිවියේ ත්‍රිස් බස් ටික යනවා. එතකොට ඒව අපි සුබයි කියලා ගත්තා. අපි හිතනවා ඒක පවතිනවා කියලා. ඉපදෙනකොට මිනිස්සෙක් හිතනවා මුදට කාලා වීලා ජීවත් වෙලා ඉන්නේ පුළුවන් මේ කියලා. ඉතින් එහෙම තමන්ට ලෙඩ හැදෙනකොට, ජරාවටපත් වෙනකොට ඔන්න තමන්ට පේනවා මේක එහෙම නෙමෙයි කියලා. එතකොට සුබයත් එක්ක ඒක සම්බන්ධයි කියන එක පේනවා. එතකොට ඊළඟට දැන් අපි ඉගෙන ගත්තා මෙතනින් මේ ක්‍රෝධය දක්වා. දැන් ඊළඟට අපි පෙන්නන්නේ මේ මක්කේ කියන එක. ක්‍රෝධයෙන් මක්කේ කියන එක ඇති වෙනවා කියන එක. මක්කිය ඇති වෙන නම් ක්‍රෝධය කියන එක තියෙන්න ඕනේ. ඒ ක්‍රෝධය ඇති වෙන්නේ නිත්‍යභාවය සහිත වූ පදුක්ත මන සංකප්පය නිසා. දැන් බලන්නවා පෙරාගයයි දැන් අගයයි, දැන් අගයයි පෙරාගයයි කියන එක සසඳුවා. සසඳුමු ගමන් යන්තම් ඥාන ධාරාව ගැලුවා නම් නිත්‍යයි නිත්‍යෙන් ක්‍රෝධය කියන එක ආව. ඒකෙන් එනවා ඒ මක්කිය කියන එකට. අර ඔෆිස් එකේ උදාහරණෙදී පැහැදිලි වෙනවා ලස්සනට නේද? අර මනුස්සයට රස්සාව දුන්නා, මට දුන්නේ නැහැ. විඥාන ධාරාව ගලාගෙන ආවේ ඉස්සෙල්ලා මගේ පැත්තටමයි. ඒක ගියේ අර වෙන පැත්තකට. එතකොට අර නිත්‍ය මම හිතන්නේ නිත්‍යයි. මගේ පැත්තටම තමයි මේක හැමදාම ගලන්න ඕනේ. නමුත් ගැලුවේ අර කොලීකි මගේ අර යාළුවගේ පැත්තට තමයි මේ ගැලුවේ. එතකොට එතන අපිට පේනවා එහෙනම් නිත්‍යභාවයේ කිනකේ සම්බන්ධතාවය. ඉතින් මේක අපි පැහැදිලි කරලා තියෙනවා මෙතන මේ සබ්බාස සූත්‍රයවත් එක්ක සම්බන්ධ කරලා. මතක ඇති අපි අර මේ රෙඩ් ට්‍රයැංගල් එකයි පර්පල් ට්‍රයැංගල් එකයි කියලා මේකේ පෙන්නන්නා උදේ අපි පෙන්නන ඕනේ අර හබ් එකක් ඇතුලේ කැරගෙනවා කියන එක එකකට වඩා අනිත් එක. ඒ ඉක්මන් වීම අවස්ථාව කියන එක එක අවස්ථාවකදී ඊර්ෂ්‍යාව වෙනවා. ඒ කියන්නේ අර එළිය තියෙනා රෙඩ් ට්‍රයැංගල් එක කියන එක ඒක ඉක්මන් වෙච්ච අවස්ථාව. ඒ කියන්නේ අපිට තාම ලැබිලා නැහැ. ඒ කියන්නේ කෝට්ට දාලා කරකවනකොට අපිට ලැබිලා නැහැ. එතකොට අපිට ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. ලැබුණොත් මොකද වෙන්නේ? මතකද? පලාසය නේද? ලැබිලා තියෙනවා නම් අපි පලාසය කරනවා කියන්නේ. ඒතර අන්නේ වගේ අර සබ්බාසව එකත් එක්ක එහෙම සම්බන්ධ වෙනවා නම් ඒවයි සිත නතර වීම කියන එකේ සිද්ධ වෙන්නේ. එතකොට අපි එහෙමනම් පස්වෙනි ස්ලයිඩ් එකට යමු. එතකොට ඒකේ අපි අර උදාහරණ දෙක අපි පෙන්නනවා. අපි ගුණය මකනකොට මොන ගුණේද මකන්නේ කියලා. ඉතින් මතකයි ඔය කර ආයතනික වැඩ කරනකොට මම කිව්වා අර අනිත් එක්කෙනාට රස්සාව හම්බුණා මට නෙමෙයි හම්බුනේ. එතකොට ඒ වෙලාවේ අර සෙක්ෂන් එකේ එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා ගම අන්න දැක්කද ඔයාට තමයි මේක දෙන්න තියෙන්නේ කියලා. එතකොට අර යගේ ගුණේ අපි මෙකුවා. එතකොට අපි කාගේද ගුණේ අපිට පේනවා හිතෙන්නේ එක පාටම අර ප්‍රොමෝෂන් එක හම්බෙච්ච මිනිස්සුයලි කියලා. නමුත් බැලුවාම ආයතනයේ ප්‍රධානියන්නේ. මොකද ආයතනයේ ප්‍රධානියා තමයි මාවත් තෝරගත්ත මිනිස්සයා වෙන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේදී මට එයා ගැන හොඳ ශ්‍රද්ධාවක් තිබුණා. හොඳ මාන්තයක්. විඥාන ධාරාව ගලේ මගේ පැත්තටම. අනිත් පැත්තට ගලපු ගමන් ආන්න ශ්‍රද්ධා ගුණය එයා ගැන තියෙන ශ්‍රද්ධා ගුණය මැකුවා කියන එක තියෙනවා. ඊළඟට ඒ වගේම අපිට පේනවා අපි අශ්‍රද්ධාවට යන්නේ මොකක් නිසාද? ප්‍රඥාව නැති නිසා. මතකද ඒක ස්පෙෂල් එකේ කරන්නේ? ප්‍රඥාව නැති වෙලා තියෙන්නේ මොකද? නිත්‍යභාවය නිසා. මෙතන අපි පදුට්ට මන සංකප්පේ ඉඳන් ආව නිත්‍යභාවය, ඒක ආව ක්‍රෝධයට, ක්‍රෝධයෙන් ආව මක්කියට. එතකොට එහෙමනම් ඒක නිසා අපි ප්‍රඥාවෙන් ඉඳන් ශ්‍රද්ධාවට යන්න විදියක් නැහැ. මොකද අපි නිත්‍යයි කියලා අරගෙන තියෙන නිත්‍යභාවයෙන් මහුවා කියන එක ඒක සිහි වෙන්න ඕනේ. අර දෙවෙනි උදාහරණෙද ඔයගලන්ට මතකයි? අර හාමුදුරු දෙනමක් ඉඳලා එක හාමුදුරු නමක් සිවුරු ඇරියට පස්සේ අනිත් හාමුදුරු දොස් කියුවාම ඔබට තථාගතයන් වහන්සේ ගැන ශ්‍රද්ධාව, විරියක්, සතියක් එහෙම තිබුණේ නැහැ කියලා. එතකොට ඒ අවස්ථාව වෙනකොට මේ අපිට පේනවා අපි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ගුණයන් ඔක්කොම මැකුවා කියලා. එතකොට අපිට එන මක්කී කියන එක තේරෙනවා. ඊළඟට අපි බලමු පලාසය කියන එක. එතකොට පලාසය කියන එක අපි දන්නවා මේ උපනාහය නිසා තමයි පලාසය කියන එක ඇති වෙන්නේ. අවප්‍රසන්න චිත්තේ සංස්කාර විසමතාවේ ඒකාව මේ උපනාහයට. උපනාහයේදී අපි කිව්වා අර ලේබල් කරනවා කියලා. එතකොට මම බොන්නේ නැත්තම් අනිත් මනුස්සයා බොනවා නම් අර බොන මනුස්සයාව මම ලේබල් කරනවා බීබද්දා කියලා. සංස්කාරවල විසමතාවය නිසා ඒක කරන්නේ නේද? ඒක තමයි උපනාහයේ තියෙන්නේ. එතකොට ඊළඟට අපි දන්නවා ඒ බේබද්ද බැරි වෙලා හරි ගිහිල්ලා මගේ යාළුවගේ යාළුවා වුණා නම් මං අන්නේ අවස්ථාවදී යාගේ ගුණය ඒ යව අයින් කරනවා මගේ පලාස කරනවා නේද? එතකොට එතකොට අපිට පේනවා එහෙමනම් උපනාය නිසා තමයි මේ පලාසය කියන එක ඇති වෙන්නේ. මක්කේ කියන එක මේකට මේ ආධාර උපකාර කරනවා කියලා. ඒ කියන්නේ කොයි විදිහටද ඒක කරන්නේ? මක්කේ කියුවහම අපි දන්නවා නිවනින් පිටත දෙයක් තමයි අපි ගත්තේ. අර පළවෙනි යාළුවව දෙවෙනි යාළුවයි ආවට පස්සේ පළවෙනි යාළුවත් උන්නම් මට අල්ල දාන්න දුන්නා. මට මෙයන්ත් එපා, අරයත් එපා. එහෙම කරේ නෑනේ මම නේද? පළවෙනි යාළුවගේ මට ලාභයක් ප්‍රයෝජනයක් තියෙනවා. එහෙනම් මම නිවනින් පිටත දෙයක් එතන ගත්තා. මෙයා ලාභයක් කියන එක. එතකොට ඒ අවස්ථාවේදී ඒක පවතිනවා කියලා හිතුවා. ඒක පවතින්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට වෙනවා මේ මක්කේ නිසා මේ පලාසය කියන එක ඇති වෙනවා කියලා. ඊළඟට අපිට පේනවා දැන් සංස්කාර නිත්‍ය නොවීම, ඒ කියන්නේ අවපසන්න චිත්තය. ඒකෙන් අපිට ඇති වෙනවා උපනාහය සංස්කාර සමාන නොවනවා කියන එක. අපි එතින්ද හිතනවා මේකට වඩා තව හොඳ දෙයක් තියෙනවා කියලා. ඒ හොඳ දෙයක් තියෙනවා කියලා විඥාණී අපි ඒකේ පිටවෙන. ඉතින් අන්න ඒක තමයි මෙතන මේ පෙන්නන්නේ පලාසයක වුණොත් විඥානේ පිහිටවීමක් කියන එක තියෙනවා. අර යාළුවෝ වෙන් කරලා ගත්තා නම් මට හොඳයි. එවනම් මගේ විඥානේ මම එතන බැස ගන්න සැලසුවා කියන එක තියෙනවා. එතකොට දැන් එවනම් අපි ඔබ කලින් බලලා තියෙන හින්දා තින් විශේෂව මේ උදාහරණ සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. යාළුවෝ යාළුවෝ වෙන් කරන එක උදාහරණයක්. ඒ වගේම දෙවෙනි උදාහරණෙදි මතකයි අර අපේ කකුලේ තුවාලයක් තියෙනකොට මිනිස්සේ ඒක කපලා අයින් කරන්නයි කිව්වා. එයා කල්පනා කරනවා මේක තුවාලේ තියෙන කොටස අර අකුසලේ වැඩි කොටස, තුවාලේ නැති කොටස අකුසලේ අඩු කොටස, වැඩි අකුසලේ කුඩා අකුසලේ වෙන් කරනවා කියලා ඒක කිරීම කියන එක තියෙනවා. එතකොට පලාසය කියන එක 17 වෙනි රාමුවේදී තමයි ඒ සිද්දට ඇතුළු වෙන්නේ. අපි දන්නවා 13 වෙනි රාමුවේදී ක්‍රෝධේ, පහළවෙදි මුසාව, 17දි මක්කේ කියන එක සිග්නිෆිකන්ට් වෙනවා කියලා. එතකොට ඒකෙදි තමයි ඔය 17 වෙනි රෝමු තමයි ඒක පලාසයේ සිතට ඇතුල් වෙන්නේ. අපි වෙන 6 වෙනි ස්ලයිඩ් එකට යමු. 6 වෙනි ස්ලයිඩ් එකේ අපි පෙන්වන්නේ ඊර්ෂ්‍යාව කියන එක. එතකොට මෙතන මේ ඊර්ෂ්‍යාව කියන එක ලකුණු කරලා තියෙනවා. අනුන්ගේ සැපත කියන එක ඉවසන්නේ නැහැ කියන එකයි. ඉතින් අපි ඉගෙන ගත්ත මක්කේ නිසා තමයි ඊර්ෂ්‍යාව මතකද අපි ඉගෙන ගත්ත මක්කේ කිව්වම් සක්කාය දිට්ඨිය මොකක් හරි එකක් මගේ කියලා ගත්තට පස්සේ ඒකේ පසු සංඥාව හැටියට පෙන්වන්න පුළුවන් කියලා. අපි ඔක පැහැදිලි කළා අර ඔෆිස් එකේ උදාහරණයේදී අනිත් පුද්ගලයාට රස්සාව හම්බ වුණා ඒපාර එයාට හම්බ වුණා කියලා අපි ඊර්ෂ්‍යාව වෙනවා කියලා. නමුත් වෙන රටක වෙන කොහේ හරි රස්සාව දුන්නා කියලා අපි ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. අෆ්ගනිස්තානයේ දුන්නා කියලා ඊර්ෂ්‍යාව වෙන්නේ නැහැ. මොකද මේකේ ප්‍රශ්නේ මේ රස්සාව මගේ කියලා අරගෙන තියෙන ඇප්ලිකේෂන් එක දාන්නේ දාපු ගමන් මේක මගේ. මගේ කියලා ගත්ත නිසා තමයි මේක ඊර්ෂ්‍යාව කියන එක. දැන් එතකොට අපිට ඒකේ එහෙමනම් අර සම්බන්ධතාවයේ මුලින්ම පේන අර දැන් අගයයි විඥානයේ තියෙනව පෙර අගයයි සසඳුව විඥාන ධාරාව ගැලුවන නිත්‍යයි. ඒක දික් කරා ක්‍රෝධයට. ඒ ක්‍රෝධයෙන් තමයි මක්කේ කියන එක ඇති වෙන්නේ. ඒ මක්කෙන් තමයි ඊර්ෂ්‍යාව කියන එකට අපි එන්නේ. එතකොට මක්කේ නිසා ඊර්ෂ්‍යාව වෙනවා. මක්කේට නිත්‍යභාවය කියන එක බලපෑවා. එහෙමනම් ඊර්ෂ්‍යාවටත් ওই විදිහට නිත්‍යභාවය කියන එක බලපාන. කොහොමද බලපාන්නේ? යා හිතනවා මේ සැපත නිත්‍ය වශයෙන් පවතිනවා. අරයට රස්සාව හම්බ වුණා. ඒ සැපත නිත්‍ය වශයෙන් පවතිනවා කියලා. එතකොට මට මේක අහිමි වුණා කියලා මෙයා ඊර්ෂ්‍යා සහගත වෙනවා. බලන්න නිත්‍ය වශයෙන් පවතිනවා කියන එක අපිට ඔබ විද්‍යාමානෝ පේන්නේ. දැන් අර මේ මොහොතේම අපිට ආරංචි වුණා නම් අන්න අරයට රස්සාව හම්බ වුණා ඔයාට නෙමෙයි. හැබැයි යා ඒ විලායන් මෙරළ වැටුණා. හાર્ට් ඇටැක් ඇදලා මෙරළ වැටුණා කියලා ගත්තොත් එහෙම අන්න එහෙමනම් ඉතින්දී අපිට ඒ ඊර්ෂ්‍යාවක් කියන එක ඇති වෙන්නේ නැහැ. ඒක එක පැත්තකින් පේන. අනිත් අතට අරයට අර සැපතක් තියෙනවා කියන එක. දැන් බලන්න මාව මාගෙන් මට ඒක අහිමි වුණා කියන වචනේ. දැන් ආයතනයේ ප්‍රධානියා කිව්වනම් ඒ වෙලාවෙ හොඳයි මම ඔයාට ඒ විදිහම පඩියේ තියෙන ඒ විදිහම රස්සාව වෙන සෙක්ෂන් එකක දෙන්න. එතකොට ඇති ප්‍රශ්නයක් නැහැනේ. එයාට ඒක හම්බුණා මට මේක හම්බුණා. එතකොට මට අහිමි වුණා කියලා කතාව නැති. ඒ වාක්‍ය දෙක එතන වැදගත් වෙනවා. මේ සපත නිත්‍ය වශයෙන් පවතිනවා කියන එකක්. ඒ වගේ මට ඒක අහිමි වුණා කියන එක තව එකක්. අන්න ඒක නිසා තමයි මේ ඊර්ෂ්‍යාව. එතකොට නිත්‍යභාවය ආවේ මේ විදිහට අර විඥාන ධාරාව ගල්ලා පදුට්ට මන සංකප්පේ ක්‍රෝධයෙන් මක්කේ මක්කේ ඊර්ෂ්‍යාව. ඒක තමයි නිත්‍ය කතාව. එතකොට ඊළඟට දැන් ඔය රහතන් වහන්සේ පෙන්නන ඔය හතරවෙනි රෞමෙන් පස්සේ ඊර්ෂ්‍යාව කියන එක හට ගැනීම කියන එක ආරම්භ වෙනවා. ඒකේ අධික භාවය වෙන්නේ අර මක්කේ ඇති වුණාට පස්සේ කියන එකයි. දැන් අපි ටිකකට ඉස්සෙල්ල ඉගෙන ගත්ත මේ මක්කේ නිසා අපිට මේතන පලාසය කියන එක එහෙම ඇති වෙනවා කියලා. ඒතර මක්කෙන් පලාසය ඇති වෙලා පලාසයෙන් ඊර්ෂ්‍යාව කියන එක ඇති වෙනකුත් තියෙනවා. මක්කෙන් පලාසය පලාසයෙන් ඊර්ෂ්‍යාව කියන එක. ඉතින් ඒක හරියට ඒක පේන්නේ දැන් පලාසය කිව්වහම Tamanට යමක් ලැබිලා පරාමාසයට ඇතුළු වුණා වගේ යම්කිසි දෙයක් ලැබිලා. එතකොට ලැබුණයින් පස්සේ අපි කවදාවත් ඒක ගැන සතුට වෙලා හිටින්නේ නැහැනේ. දැන් ඔෆිස් එකේ උදාහරණෙදි ඇයි අපි අරකට දාන්නේ? Tamange තියෙන රස්සාව හොඳ නම් ඒක ප්‍රමාණවත් නම් මොකටද අපි ප්‍රොමෝෂන් එකකට දාන්නේ? අන්න පලාස කරා. මේ රස්සාවට වඩා ප්‍රොමෝෂන් එක හොඳයි. දුක ඇති වෙනවා කියලා හිතන්නේ නේ මේක හොඳයි කියලා. එතකොට ඒක නිසා තමයි ඒක පලාස කරලා ඊර්ෂ්‍යාවට අන්න හොයාගෙන ගියා. ඇප්ලිකේෂන් එක දාගෙන හොයන්න ගියා. අරයට හම්බුණා මට නැහැ. අරයට හම්බෙච්ච ගමන් අන්න ඊර්ෂ්‍යාව. ඉතින් අර සබ්බාසුරත් එකත් එක්ක ඒක සම්බන්ධ වෙනවා මේ විදිහට බලුවහම. එතකොට හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙමනම් මේ පලාසය නිසා නේද ඊර්ෂ්‍යාව කියලා. මක්කෙන් පලාසය පලාසයෙන් ඊර්ෂ්‍යාව. ඉතින් නමුත් ඒක ඒ කියන්නේ පේනවද මේකේ අර කෝට්ට දාලා කරකෝණේකේදී මේක වටේට ගියා කියන එක තමයි මේ පෙන්වන්නේ. පරාමාසයේ තියෙන මැද්දේ. එතකොට මෙතන මේ මක්කේන් පලාසේ පලාසේ ඊර්ෂ්‍යාව වුණ වටේට කරකෝවන්න ගියා. අරයට හම්බුණා මට හම්බුනේ නැහැ. නමුත් ඒකෙන් කියවෙන්නේ නැහැ මේ පලාසය කියන එක තමයි මේකේ ඊර්ෂ්‍යාව ඇති වෙන පලාසය නිසා ඒ කියන එක. මේක රහතන් වහන්සේ පෙන්වන්නේ මේක ඉන්ස්ට්‍රුමන්ට් එකක් විතරයි. අරක වෙන්කරන්න භාවිතා කරපු ඉන්ස්ට්‍රුමන්ට් එක විතරයි කියන එකයි. මක්කේ නිසා තමයි ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ කියන එක ගන්න. අපි එහෙමනම් 7 වෙනි ස්ලයිඩ් එකට යමු. මේක අපි පෙන්නන්නේ මේ මච්චරිය කියන එක. ඒක මච්චරිය මෙතන ලකුණු කරලා තියෙනවා. අපි දන්නවා මේ මච්චරිය කියන එක ඇති වෙන්නේ මේ පලාසය නිසා තමයි කියලා අපි දන්නවා මච්චරිය. එතකොට මේක ලාභ මච්චරිය වශයෙන් උත් අපි විමසලා තියෙනවා. පලාසය තුල තියෙන සංස්කාරවල සමානතාවයක් නොමැතිකම කියන එක. මොකද මතකයිද? අවුපසන්න චිත්තේ නිසා තමයි උපනාහය. උපනාහයෙන් තමයි අපි පලාසය කියන එක ඇති වුණේ. දැන් මං කිව්වේ අර සංස්කාරවල සමානකමක් නැහැ. ඒක නිසා අපි අර බේබද්දා කියලා මම බොන්නේ නැත්තම් අනුමංශය බොනවා නම් අන්න එයාට අපි ලේබල් කරනවා බේබද්දා කියලා. ඒ බේබද්දා ගිහිල්ලා මගේ යාළුවා වුණච්ච ගම මගේ යාළුවාගේ යාළුවා වෙච්ච ගම මං අන්න එයාව වෙක් කරනවා. එතකොට එහෙනම් අන්න පලාසයේදී අපි වෙන් කිරීම කියන එක කරනවා. එතකොට පලාසයේදී වෙන් කරලා අපි එනවා මේ මච්චරිය කියන එකට. ඉතින් මේක මතකද අපි පැහැදිලි කරනවා අර මුදලාලි කෙනෙක් අපි හිතමු ටින් වර්ග දෙකක් විකුණනවා. එක ටින් එකකින් ගත්තාම එයාට අපි හිතමු ඩොලර් 5ක් ලාභයි. අනිත් ටින් එකෙන් ඩොලර් 10ක් ලාභයි. හැබැයි ඩොලර් 5 ටින් එක ගත්තාම මිනිසුන්ට ඒක කෑවහම ඒක හොඳයි. වස විස අඩුයි. හැබැයි මුදලාලි කරන්නේ 5 ටින් එක හංගනවා 10 ටින් එක තමයි ඉස්සරහට දාන්නේ. මොකද අනිත් මිනිස්සු එක ගත්තාම එයාට 10ක් ලාභයි කියන එක. එතකොට අපිට පේනවා එහෙනම් මේ පලාසෙදි වෙන් කරා 5 ටින් එකද 10 ටින් එකද කියලා තමයි මෙතන මේ මච්චරිය කියන එකට අපි ඇති එනවා කියන එක පේන්නේ. එතකොට මච්චරිය තුලක් තියෙනවා සංස්කාරවල අසමානතාවයට තුඩු දුන්න රූපේ අසමානතාවය කියන එක ගැන හැඟීම් තියෙනවා. එතකොට මේ වගේ සංඥාවන් භාවිතා කරලා මේකට වඩා හොඳ රූප ඇති ඇයි සිතලා ඒව සොයන විඥානීය පිටවන මේ විදිහට මච්චරිය ඇති වෙනවා. ඉතින් අර ටින් එකේ කතාවේදී ඉතින් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මුදලාලේ මුලින් විකුණ විකුණ හිටිය 5 ටින් එක වෙන්න පුළුවන්. තවත් එක්කෙනෙක් ඉඳන් කියනවා මම නම් විකුණන්නේ ඕක නෙමේ දැන් ඊට වඩා වැඩි ආභයක් ගන්න පුළුවන් 10 ටින් එකක් තියෙනවා කියලා කවුරු හරි අදහසක් දෙනවා. ඒ අදහස දුන්නාට පස්සේ තමයි එයා අර විදියට වෙන් කිරීම කියන එක. එතකොට එයා ඒව හෙව්වා. එහෙනම් 10 ටින් එක මටත් හොයා ගන්න ඕනේ. ඒ විදියට හොයලා තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ විදිහට මච්චරිය කියන එක. මච්චරිය කියන එකට රවුම් අගයක් දෙන්න නොදිය යුතුයි කියලා රහතන් වහන්සේ ඒ පෙන්නනවා. ඒක හැම රවුමකම මච්චරිය කියන එක තියෙනවා. රහතන් වහන්සේලාට රවුම් නැහැ. වෘතයක් නැහැ. වට කරගිල්ලක් රහතන් වහන්සේලාගේ නැහැ කියන එක තියෙනවා. එතකොට දැන් එහෙනම් අපිට පේනවා මෙතෙන්දී මේ ට්‍රයැංගල් දෙකක්ම මෙතන පෙන්නලා දීලා තිනවා. එකක් තමයි මේ පර්පල් ට්‍රයැංගල් එක. ඒක තමයි අපි මේ සහකච්ඡා කරේ මච්චරිය දක්වා. ඉතින් ওই මච්චරියෙන් ඊට පස්සේ සාතේයි දුස්සීල භාවය කියන එකට එනවා. ඊළඟට ආපහු ඔයගලන්ට පේනවා තව ට්‍රයැංගල් එකක් අපි ඊර්ෂාව වෙනවා සාකච්ඡා කරගෙන ආවා. ඉතින් ওই ඊර්ෂාවෙන් අපි ඊළඟට ඇති වෙන්නේ මායාව. මායාවෙන් ඇති වෙන්නේ මිච්ඡා දිට්ඨිය කියන එක. එතකොට බලන්න මේ ඒක සම්පූර්ණයෙන් මේක පටන් ගත්තේ කොහෙන්ද? අර ආගයන් දෙකක් ගැලුවා කියන එකයි. සසඳලා බැලුවා ගැලුවා ගන්න නිත්‍ය භාවය. ඒකෙන් ක්‍රෝධයට ආව ක්‍රෝධයෙන් මක්කේ ඊර්ෂ්‍යාව. ඊට පස්සේ මායාව මිච්ඡා දිට්ඨිය කියන එක වගේ ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ ඩයග්‍රෑම් එකේ ඔයගලන්ට පේනවා අපි ලකුණු කරලා තියෙනවා මෙතන මේ අතිමානීය කියන එක. ඊළඟට තම්බේ කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. එතකොට මෙතන මේක අපි මේ 10 වෙනි ස්ලයිඩ් එක වෙනකොට මේක අපි සාකච්ඡා කරනවා මේ අතිමානීය තම්බේ කියන එක අතිමානීය කියන එක එහෙම. එතකොට දැන් අපි මේ ඩයග්‍රෑම් එකේ විශේෂයෙන්ම අපි සාකච්ඡා කරන දේ තමයි මේ මච්චරිය කියන එක අපි සාකච්ඡා කළා. අවුපසන්න චිත්තය, ඒක නිසා උපනාහි ඒ පලාසේ මච්චරිය. කාරණා හතර ගලන විදිය මේකදී. අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 8 වෙනි ස්ලයිඩ් එකට. මායාව කියන එක අපි මෙතනදී ඉගෙන ගන්නවා. ඊර්ෂ්‍යාව නිසා මායාව කියන එක ඇති වෙනවා. නමුත් ඒ කියන්නේ තමන්ව යම්කිසි දුස්සීල භාවයකට පත් කරගෙන ඒක වසා ගැනීම සඳහා අනුන් රැවටීම මායාව කියලා කියනවා. අපි ඔක උදාහරණයකට පෙන්වුවා අර සිංගර්ස් ලගේ උදාහරණය. ගායිකාව දෙන්නෙක් ඉන්නවා. එක ගායිකාවගේ සින්දු රේඩියෝ ප්‍රචාරය වෙනවා. අනිත් ගායිකාවගේ සින්දු ප්‍රචාරය වෙන්නේ නැහැ. ඒ බාරේ යා මොකද කරන්නේ? ඒ රේඩියෝ එකේ ඒ ප්‍රචාරය කරන කට්ටිය අල්ලගෙන ඒගොල්ලන්ට ආහාර වේලක් දෙනවා. අරක්කු බෝතලයක් අරන් දෙනවා. එහෙම නැත්නම් කාමයේ වර්ධව ඇසිරෙනවා. දැන් එතකොට අර තමන්ගේ යාළුව එහෙම දැන් මෙයාගේ සින්දු එහෙම අරගල ප්‍රචාරය කරනවා. තමන්ගේ යාළුව එහෙම කියනවා, ආ දැන් බොහොම ඔයා ප්‍රසිද්ධයි, ඔයාගේ සින්දු බොහොම ලස්සනයි, අපි යනවා මේ රේඩියෝ එකේ අපි අහනවා කියලා කියනවා. ඉතින් මෙයා උළුවත් ගසලා ගන්නවා ඒක බොහොම සන්තෝෂෙට. හැබැයි ඇතුලෙන් එයා දන්නවා මම මේක ලබා ගත්තේ අර අරක්කු බෝතලයක් අරන් දීලා කාමයේ වර්ධව හැසිරලා. ඉතින් ඒක අනිත් අය දකින්නවා දැනගන්නවා කියන එක එයා කැමති වෙන්නේ නැහැ කියන එක. ඒක තමයි මේ මායාව තියෙන්නේ. එතකොට එයා ඒ විදිහට මේ මායාව ඇතිලා තියෙන මේකද අන්න අය යම්කිසි සැපතක් විඳිනවා. මට මේක අහිමි වුණා. මේක ලබා ගැනීම හිතලා තමයි එයාගේ මායාව කියන එක ඇති වෙන්නේ. අර විදිහට අර කාමී වර්ධව හැසිරීමක් අද අරක්කු බෝතලයක් අරන් දීමක් වාගේ දෙයකට ගියේ කියලා. එතකොට ඊර්ෂ්‍යාව නිසායි ඒකේ මායාව කියන එක ඉඳතියෙන්නේ. ඊළඟට අපි මේ මායාව ගිනක දක්වා ආව ඊර්ෂ්‍යාවේ මායාවෙදී ඊළඟට අපි බලමු සාතිය කියන එක. එතකොට මේ සාතිය කියන එක අපි දන්නවා ඒ මච්චරිය නිසා තමයි ඒ සාතිය කියන එක ඇති වෙන්නේ. ඒක තමයි ප්‍රත්‍ය හැටියට තියෙන සාධාරණ කාරණේ මච්චරිය කියන එක. අර මුදලාලි අර අපි හිතුව ටින් 10 ටින් එක වසවිස වැඩි වුණත් ඒක විකුණන එක ලාභයි කියලා එයාගේ මච්චරිය දෙ ගත්තා. ඉතින් එතකොට ඒ අනුව ඉතින් එයාගේ වංචාවක් කියන එක සිද්ධ වෙනවා. එතකොට අපි ඕක සාකච්ඡා කරලා තියෙනවා අර ලංකාවේ වෙළෙන්දුව අර ග්‍රෑම් 1000ක් විකුණන්න නැතුව 900ක් හේම විකුණනවා කියලා ඒ විදිහට වංචා කරනවා කියන එක. සාතියට ඉතින් හේතුව හැටියට පෙන්වන්නේ ওই විඥාන ධාරාවේ පැවතීම නිත්‍යභාවය කියන එක. මච්චරි වශයෙන් අපි සලකනකොට ලාභ මච්චරි කියන එක සැලකීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද සංඥාව නිසා ඇති වෙන දේ සිව්. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඔය රූපයෙන් තොරව යමක් නැති කියන එක කල්පනා කරන්න ඕනේ. නිව සංඥා නා සංඥායතන ලාභියත් 150ක් රූපේ ස්පර්ශ කරනවා. රූපේ ස්පර්ශ කරන්නේ නැත්නම් විඥාන ධාරාව කියන එක ඒ කියන්නේ සංඥාව රූපේ ස්පර්ශ කරන්නේ නැත්නම් සංඥාව කියන එක මිදෙනවා. සංඥාව කියන එක පවතින්නේ නැත්නම් විඥාන ධාරාව මිදෙනවා කියන එක තියෙනවා. ඒතකොට ඒක නිසා ඒ සාතේය කියන එක ලාභ මච්චරි විතරක් බලුවට හරියන්නේ නැහැ. නමුත් නමුත් රූපයෙන් තොරව දෙයක් නැතේ කියන එකත් කෙනෙක් කල්පනා කරන්න ඕන. සාතේය තුනන වංචා කරනවා. කුමක්ද අපි වංචා කරන්නේ? නිවනින් පිටත දෙයක් ගත්තනම් ඒක තමයි වංචාව. නිවනින් පිටත දෙයක් ගත්තාම එක පැත්තකින් මක්කේ අනිත් පැත්තෙන් ගත්තාම ඒකම වංචාවක් කියන එක ඇති වෙනවා. ඉතින් හරියට ඔබ දකින්න නම් ඉතින් මත්ත්‍රි ධානයේ කියන එක සමාපත්තිය වූ අවස්ථාවේදීත් ඇති වෙනවා. ඒ වගේම අපි ඉගෙනගෙන තියෙනවා මේ චූල අස්සපුර සූත්‍රය. ඔය මායාව නිසා මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙනවා කියලා. එතකොට මේ ට්‍රයැංගල් එක කියන එක ඇති වෙනවා. එතකොට ඊර්ෂාවෙන් මායාව, මායාවෙන් මිච්ඡා දිට්ඨිය කියන ට්‍රයැංගල් එක. එවනම් අපි 9 වෙනි ස්ලයිඩ් එකට යන්නේ. එතකොට ඒ සාතේය කියන එක නිසා දුස්සීල භාවය කියන එක අපිට ඇති වෙනවා. ඒ කියන්නේ ලාභය නිසා වංචාව නිසා ඇතිවෙනා වූ දේ තියෙන දුස්සීල භාවය කියන එක. එතකොට අන්නේ අවස්ථාවේදී ඔයගලන්ට පේනවා මේ මච්චරිය සාතේය ඒකෙන් දුස්සීල භාවය. ඒ ට්‍රයැංගල් එක සම්පූර්ණ වෙනවා කියන එක පේනවා. එතකොට මෙතන මේ ඩයග්‍රෑම් එකේ ගත්තහම මතක තියාගත යුතු කාරණයක් තමයි නිතරම මේ වම් පැත්තෙන් ඉන්නා වූ එක ප්‍රත්‍ය. මේ පර්පල් ට්‍රයැංගල් එකේ දැන් සාතේය කියන එකට පත්‍ය හැටියට තියෙන මච්චරිය. ඒක තමයි සාධාරණ කාරණේ. මේ දකුණු අත පැත්තෙන් ඉන්නා වූ එක මේක හේතුව වෙනවා. බලන්න දැන් මේ දුස්සීල භාවයේ ඇති වුනේ මේ සාතේය කියන එක නිසා. දැන් මේක අනිත් පැත්තට මේකට හේතුවක් බවට පත් වෙනවා. ඒතර සාතේය කියන එකට එක පැත්තකින් පත්‍ය, වම් අත පැත්ත පත්‍ය, දකුණු අත පැත්ත හේතුව කියන එක බලන්න ඕනේ. එතකොට මේක අපි ටිකකට ඉස්සෙල්ලා කිව්වා ඉතින් විඥාන ධාරාවේ පැවතීම මේකට හේතු වෙනවා කියලා. ඉතින් අපි දන්නවා ඉතින් දුස්සීල භාවය ඒ විදිහම තමයි. එතකොට දැන් මෙතෙන්දී මේ මොකකටද අපි මේ දුස්සීල වෙලා තියෙන්නේ? සංස්කාරවල අසමානතාවය දැකලා මේ සංස්කාරයට වඩා මේක හොඳයි කියලා පලාසෙමගින්ම ඒ සංස්කාරයන් කියන එක අපි කරනවා. මේකටම තමයි අපි අතිමාන වෙන්නේ. ඉතින් ඕකේ හොඳම උදාහරණය තමයි අපි හිතමු ගොවියෙක්, බෞද්ධයෙක් ගොවිදම් කරගෙන අහිංසකව ඒ එළවලු ටිකක් වවාගෙන ජීවත් වෙලා ඉන්නේ. දවසක් පාරේ යනකොට මෙයාට පේනවා ඒක මිනිස්සෙක්. මොද ලොකු ඒක ඉන්න එයා යන්නේ බෙන්ස් කාර් එකේ ආදි වශයෙන් පේන්න. එයා එනකොටම ගේට්ටුව ඇරෙනු නේද. එතකොට දැන් මේ මේ ගොවිය පොඩ්ඩක් බලාගෙන ඉඳලා දැන් මෙයාට පේනවා. හැබැයි ඉතින් කුකුලන්ගේ සද්දේකුත් ඇහෙනවා. ඒ කියන්නේ මෙයා මේ ගොකුල් පට්ටියක් දාගෙන තමයි මේ ජීවිතේ මේක ගත කරන්නේ. දැන් අර ඉස්සෙල්ලා හිටපු හොඳට හිටපු මනුස්සයා කල්පනා කරනවා, මම මේක තමයි මම කරන්නේ, මමත් දාගන්නවා කුකුල් පට්ටියක් කියලා. දැන් ඒ පාර එයා කුකුල් පට්ටියක් දාගන්නවා. දැන් ඒ පාර ඒ පුද්ගලයා යන්න දැන් බෙන්ස් කාර් එකේ යන්නේ, පන්සල්ටත් එහි විදිහටයි යන්නේ, තමන්ගේ ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට, ඉන්නේ තට්ටු දෙකක තුනක හොඳ වේකට, මිනිස්සුත් හොඳ මුදලාලි මහත්තයා කියලා සලකනවා වඳිනවා ආදී වශයෙන් තියෙනවා. ඉතින් ඒ මනුස්සයා පන්සලට එහෙම ගියාම ඉතින් හාමුදුරුවෝ කියනවා, මහත්තයෝ මේ මේවා නම් හොඳ වැඩ නෙමෙයි, මේ බානාතිපාතිය වගේ දේවල් කරාම ඉතින් අපාය තිරසන් ලෝකේ යනවා කියලා. හාමුදුරුවෝ එහෙම කියන වෙලාවට එයාගේ මනසේ තියෙන්නේ මොකක්ද? එයා කල්පනා කරනවා, හාමුදුරනේ මම මේ හාමුදුරුවන්ට කියන්නේ නෑ ඇතුලෙන් ගියේ වෙන්නේ, මම මේ දානේ හරි අද ගෙනත් දෙන්නේ හාමුදුරුවන්ට, මම මේ කුකුල් පට්ටිය දාගෙන ජීවත් වෙන හින්දා. මගේ ළමයි යන්නේ ඉන්ටර්නැෂනල් ස්කූල් එකට, මම ඉන්නේ බෙන්ස් කාර් එකේ, මේ මිනිස්සු මුදලාලි මහත්තයා කියලා මට දොරත් ඇරලා දෙනු. දැන් මෙයාට කල්පනා වෙන්නේ මොකද්ද? මගේ මේ මේක මට අතාරින්න පුළුවන්ද මේ හාමුදුරුවෝ කිව්වට? මම මේ ඔක්කොම දැන් එයාට පේන්නේ ඒ පැත්ත තමයි හොඳ කියලා. දැන් ඒකට තමයි එයාගේ මාන්නියන් කියනෝ ඒ ඇති වෙලා තියෙන්නේ. ඒ සංස්කාර වලට තමයි එයාගේ මාන්නිය කියන එක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මෙතන උනේ මොකද්ද? මෙයාට මේ මිච්ඡා දිට්ඨියක් නේද? මේක ඇති උනේ මිච්ඡා දිට්ඨියක්. මේ දුස්සීල භාවය නිසා එයාට මිච්ඡා දිට්ඨිය. ඉතින් කුමකටද අපි මිච්ඡා දිට්ඨිය උනේ? පදුට්ටමන සංකල්පය නිසා ඇතිවෙච්චා වූ නිත්‍ය භාවය. ආන්න ඒක තමයි හේතුවයි ප්‍රත්‍යයයි කියන එක වෙලා තියෙන්නේ. එතකොට මෙන්න මේ අවස්ථාවේදී කෙනෙකුට පේනවා අපි වෙලා තියෙන මොකක්ද? මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨියටමයි ඇවිල්ලා තියෙන්නේ. මේ කියන්නේ මේකේ ඕගලංගේ අපි භාවනාව මුලින්ම මේකේ පටන් ගත්තේ මේ අභිජ්ජා කියන එකෙන්. මිච්ඡා දිට්ඨික සංඥාව නිසා විඥානේ පැවැත්ති. දැන් ඊට පස්සේ මොකද උනේ? අන්න විඥාන ධාරාව ගැලුවා නේද? මෙතන පෙරාගියයි දැන්ගියයි සසඳුවා. ගල්පම නිත්‍යයි, නිත්‍යයි කියලා ආවා මෙතන මෙතන. කෝදේට කෝදේ මක්කේ ඔය විදිහට දිගින් දිගටම ආවා නේද? ඔහොම ගිහිල්ලා අන්තිමට මොකද වුනේ? අපිට පේනවා මේ ට්‍රයැන්ගල් එක වෙනකොට අපි මෙතනින් මිච්ඡා දිට්ඨියටම අපි ආපහු ඇවිල්ලා තියෙනවා. අර ධාරාව ගැලුවා කියන කතාවත් එක්ක පටන් අරගෙන දැන් අපි මිච්ඡා දිට්ඨියට ආවා. මේ දෙක අතර මට සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද? මං ගූගල් පට්ටියක් දාගත්තා කියන එක විතරයි. පාණාතිපාතයක් කරලා ඒකට මම මාන්නයක් වෙලා ඒක හොඳයි කියලා මාන්නේ විසින් පෙන්නා දීපා. අන්නේ විදිහේ මිච්ඡා දිට්ඨියකින් මම ඉන්නවා. ඒකට මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨියට ඉඳන් ආවා කියන එක විතරයි තියෙන්නේ. වෙන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක කෙනෙක් තේරුම් ගත්තා නම් ඉතින් මහ විශාල ඒ සමාධියක් උග්‍ර සමාධියක් ඇති වෙනවා. මට මේක නේද සිද්ධ වුණේ කියන එක. පොඩියට පටන් ගත්තා. මං කියන බොනට් එකට ගහලා ස්කාර් එක ස්ටාර්ට් වුණා වගේ පොඩියට පටන් ගත්තා. මේක උඩ දුවල දුවල ගිහිල්ලා අන්තිමට පානාතිපාති කුකුල් පට්ටිය වගේ දේවල් ඒ කරගෙන ජීවත් වෙන්න හදා තරම් අපේ සිත දරුණු වෙලා තියෙනවා. එහෙම ඉන්න එක හොඳයි කියලා අපේ මිච්ඡා දික්කියවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ගේ භාවනාව හැටියට තියෙන්නේ මෙන්න මේක තමයි බේස් ස්ලයිඩ් එක හැටියට ගන්න. ඒ කියන්නේ ඉතින් අනිත් ස්ලයිඩ්ස් ඔක්කොම සම්බන්ධ වෙලා මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ස්ලයිඩ් එකේ ඉඳන් 9 දක්වා කාරණා තමයි අපේ ඒ පළවෙනි භාවනාවට ගන්න. මම මිච්ඡා දිට්ඨිය ඉඳන් මිච්ඡා දිට්ඨියටම ආවා නේද කියන එක. ඉතින් අපි එහෙමනම් ඊළඟ ස්ලයිඩ් එකට යමු. 10 වෙනි ස්ලයිඩ් එක තමයි දැන් අපි 9 වෙනි ස්ලයිඩ් එකේදී ඉගෙන ගත්තා. අර අපි තෝරගත්ත සංස්කාරයටම අපි අතිමාන වුණා. මොකද්ද? කුකුල් පට්ටිය දාගෙන ඉන්නවා කියන එක. හොඳට හිටපු මනුස්සයා දැන් කුකුල් පට්ටිය දාගෙන ඉන්නවා. ඒකටම තමයි අතිමාන. ඉතින් අතිමානී මගින් තම්බේ සහ සාරම්භය කියන එක ඇති වෙනවා. අපි ඔක ඉගෙන ගත්තා ඒ වතු සූත්‍ර අර කලින් ඩයග්‍රම්ස් වලින්. ඒ අතිමානීය මිච්ඡා දිට්ඨියයි දුස්සීල භාවයත් එක්ක සම්බන්ධ වෙනවා. මේ දෙක හේතුව සහ ප්‍රත්‍ය වෙනවා. මිච්ඡා දිට්ඨිය හේතු වෙන දුස්සීල භාවය කියන එක ප්‍රත්‍ය වෙනවා. ඉතින් ඒක අර ඒ ඩයග්‍රම් එකේ පේනවා. ඔයගලන්ට පේනවා මෙතන අපි ලකුණු කරලා තියෙන අතිමානීය කියන එක. එතකොට මෙතන යට තියෙන්නේ ඒ දුස්සීල භාවය ඉමෝරලිටි කියන එක. එතකොට දුස්සීල භාවයෙන් තමයි මෙතන අතිමානී කියන එක ඇති වෙලා තියෙන්නේ. කුකුල් පට්ටියක් දාගෙන මරාගෙන ජීවත් වෙනවා කියන එක තමයි මේ මුදලාලි දැන් මාන බවට පත් වෙලා තියෙන්නේ. ඒකෙම අතිමානියක් කියන එක ඇති වෙලා තියෙනවා. එතකොට මිච්ඡා දිට්ඨිය කියන එක තමයි ඒකට හේතුව හැටියට තියෙන්නේ අතිමානියට. මේක හේතුව වෙන මේක ප්‍රත්‍ය වෙනවා. ඉතින් මතකද අපි ඔක පැහැදිලි කළා අර අවුරුදු 16 ගියන් ළමයාගේ කතාවේ. අවුරුදු 16 ගියන් ළමයා ලස්සන නම් එයා අහංකාරයි නේද? එතකොට අහංකාරය කියන එක ගත්තාම ඉතින් මිච්ඡා දිට්ඨිය. එතකොට මේ මිච්ඡා දිට්ඨිය එක හේතුව වෙනවා. හැම ගෑනු ළමයා මෙහෙම වෙන්නේ නැහැ නේ. වෙලක් ආයේ කල්පනා කරනවා ලස්සන වුණාට මේකේ මල මුත්‍රා අසුචි ගොඩක් තමයි කියන්නේ. එතකොට එහෙමනම් අපි ඊළඟ කාරණේ බලමු මේකේ මේ තම්බේ කියන එක මෙතන මේ තම්බේත් ඕගලන්ට පේනවා මෙතන ලකුණු කරලා තියෙනවා මේ ට්‍රයැංගල් එකේ. හරියට මේ සංස්කාරවල අවපසන්න චිත්තය මෙතන තියෙන්නේ. මේ පැත්තේ මේ රේඛාව කැපෙන පර්පල් ට්‍රයැංගල් එකේ මේ රේඛාව කැපෙන තැන. එතකොට එහෙමනම් අතිමානී තමයි මේකට ප්‍රත්‍ය හැටියට තියෙන්නේ. දැන් තම්බේට ප්‍රත්‍ය අතිමානී, අතිමානීට ප්‍රත්‍ය දුස්සීල භාවය. එතකොට මේ පැත්තේ තිබෙන්නා වූ එක අවපසන්න චිත්තය කියන එක හේතුව වෙනවා. මේ පැත්තෙන් හේතුව මේ පැත්තෙන් ප්‍රත්‍ය හැටියට මේ පොඩි ට්‍රයැංගල් එකේ ඇවිල්ලා තියෙනවා තම්බේ කියන එකට. එතකොට ඒක තමයි ඔය මේ 10 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ප්‍රත්‍යයි හේතුවයි කියන එක මේක පෙන්වනවා. මේ තම්බේ කියලා මගින් සාරම්භය කියන එක එළවන පළවා හරිනවා කියන එක මේ සංස්කාරයේ මගෙයි කියලා දැඩිකොට ගන්නවා. මොන සංස්කාරයද? ගොවිතැන නෙමෙයි, පානාති පාතය, කුකුල් පට්ටිය දාගත්තා, මේක දෙඩිකට ගත්තා. විඥානයේ යම් කිසි තද බවක් තියෙනවද? මේකේ තම්බේ කියන එක තියෙනවා. එතකොට ඕක ආපහු අපි අර දවස් හතර වෙනසටහනේදී පැහැදිලි කළා. මතකද අයිස්ක්‍රීම් එකක්, ඩෙසර්ට් එකට අයිස්ක්‍රීම් එකක් ගේන කතාව? එතකොට ඉතින් මම අරගෙන තියෙන සංස්කාරය මොකද්ද? මං භාවනා කරන්නා වූ සංස්කාරය මගේයි කියලා දැඩි ලෙස අරගෙන තියෙනවා. තව එක්කෙනෙක් කල්පනා කරනවා මම අනිත් කට්ටියට මම ආවම අය ඩෙසර්ට් එකක් දීලා සංග්‍රහ කරනවා කියලා. ඒ වගේ සංස්කාරයක් ඒ අය අල්ලගෙන තියෙනවා. ඉතින් අර රසයත් එක්ක අපි දන්නවා ඒ රාග සල්ලියෙන් කරකෝල වෙන්නා වූ දේ කියන එක. එතකොට දැන් අපි ඔබේ හේතුවයි ප්‍රත්‍යයයි කියන එක ඉස්සෙල්ලම පැහැදිලි කළා. එතකොට සංස්කාරවල අසමානතාවය කියන එක ඊළඟට අපි බලමු. සාරම්භය කියන එක, ඒ සාරම්භය මගින් ඒ තම්බේ නිසා ඇති වුණු ප්‍රතිඵලය කියන එක විමසනවා. ඒක සඳහා රූපේ යම්කිසි වෙනසක් කළ යුතුද? ඒ පසුපස විඥානේ දෝවන යොමු කරනවා කියන එක තියෙනවා. ඉතින් ඒකේ කුකුල් පට්ටි කතාවේදී නම් දැන් ඉතින් දැන් මුදලාලිගේ සංස්කාරය මොකද්ද? ආම්දුරුගේ වට මම අතහරින්නේ නැත්තේ කුකුල් පට්ටිය. දැන් මුදලාලිට දැන් කරන්න තියෙන්නේ මොකක්ද? දැන් ඒකට ෆික්ස් කළා ඉවරයි ඒ සංස්කාර. දැන් මුදලාලිට එහෙමනම් වෙනසකට කරන්න තියෙන්නේ මොකද්ද? දැන් යා කල්පනා කරන්න හොඳම ලාභයක් ගන්න නම් මොන වර්ගයේ කුකුලද? මාස 6ක් කන්න දීලා මරණ එකද? මාස 3ක් දීලා කෑම දීලා මරණ එකද? අන්න ඒ වගේ රූපයේ වෙනස විතරයි එයාට ඒක කරන්න තියෙන්නේ. එතකොට ඒක පිටපස්ස විඥානේ එහෙමද? දිව්වට පස්සේ ගැලවීමක් නැහැ. කුමක් නිසාද? රහතන් වහන්සේ පෙන්වන සාරම්භයේ අධික වීමට තම්බය හේතු වුණා. අර විදියට අර තදලිස ගත්තනේ මේ සංස්කාරය කියලා ගත්තනේ කුකුල් පට්ටි සංස්කාරය කියලා. එතකොට ඒකේ ගැළවීමක් නැහැ කියන එක ප්‍රත්‍ය තමයි මිච්ඡා දිට්ඨිය. ඉතින් මේ විදිහට අශ්‍රද්ධාව වීම නිසා ඒ සංසාරේ සැරිසරනවා කියන එක තියෙනවා. ඉතින් ඒකත් අර 9 වෙනි ස්ලයිඩ් එකෙන් තමයි පැහැදිලි වෙනවා. ඉතින් මෙතන සාරාංශය කියන එක මෙතන ලකුණු කරලා තියෙනවා. ඉතින් එතෙන්දී අපිට පේනවා මේ ප්‍රත්‍ය කියන එක මේ මිච්ඡා දිට්ඨිය උඩින් ඉඳන් කෙලින් වෙන්නා වූ එක. එතකොට මෙතන මතකද මේ තම්බේ කියන එකට ඇති වෙන්න හේතු වුනේ අවපසන්න චිත්තේ නේද? මේ පැත්තට හේතුව. ඊට පස්සේ ආපහු අනිත් පැත්තට මේකට හේතුව වෙනවා. සාරම්භයට හේතුව තම්බේ. මේ විදිහටයි මේ ධර්මයේ යන්නේ. ඒ වගේ සම්බන්ධතාවයක් තියෙනවා. මේ පැත්ත මිච්ඡා දිට්ඨිය, අර අවපසන්න චිත්තය ඇති වුණා වූ එක තමයි මෙතෙන්ට ආව හේතුව වුනේ. ඒකම හේතුවක් ඇවිල්ලා තියෙනවා මේ සාරම්භයේ කියන එකට. එතකොට අපි එහෙමනම් අපි ඉගෙන ගත්තා සයිඩ්ස් 10 එක. දැන් එහෙමනම් අපි 11 වෙනි ස්ලයිඩ් එකට යමු. මේ 11 වෙනි ස්ලයිඩ් එකේ පෙන්වන්නේ මදය කියන එක. මදය ඉතින් අපි දන්නවා ජාති මදේ. මේ නිරෝගීකම නිසා ඇති වෙන. ලාභය නිසා ඇති වෙනව මදයන් තියෙනවා. කවුරු හරි ගරු කරනවා කියලා මදයන් ඇති වෙනවා. ඔය විදිහට අපි මදේ කියන එක අපි බලලා තියෙනවා. ඒ මදී කියනක රහතන් වහන්සේ ලකුණු කරලා පෙන්නනවා මේ සාතේ තියෙන මේ නෝඩ් එකේම මේ පැත්තේ මදී කියනක ලකුණු කරලා තියෙනවා. අපි ඉගෙන ගත්ත සාතේ කියනක ඇති වෙනකොට මේ පැත්තේ ප්‍රත්‍ය හැටියට වම් අත පැත්ත තිබුණේ නේද? මච්චරිය. දකුණු අත පැත්ත හේතු වුණා. මේකේ දී දෙක මාරු වෙනවා. ඒ කියන්නේ මදයට හේතුව වෙන්නේ මේකේ මේ මච්චරිය කියන එක. මදයට ප්‍රත්‍ය වෙලා ඇති වෙන්නේ දුස්සීල භාවය කියන එක. මේ දෙක අර හේතුවයි ප්‍රත්‍යයි කියන එක දෙපැත්ත මාරු වීම කියන එක තියෙනවා. එතකොට ඒක තමයි මේ ඩයග්‍රෑම් එකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ. අපි එහෙමනම් 12 වෙනි ස්ලයිඩ් එකට යන්න. එතකොට මේකෙත් අර විදිහටම අර මිච්ඡා දිට්ඨිය කියන එකට අපි පෙන්වන ඉස්සර වම් පැත්ත තමයි මේ ප්‍රත්‍ය දකුණත් පැත්ත හේතු වශයෙන් එනවා කියලා. දැන් මේකෙදි මේ මානිය කියන එක අපි ලකුණු කරන්නේ මිච්ඡා දිට්ඨිය. ඉතින් හරි නේද? Google පට්ටිය දාගෙන ඒ Google පට්ටිය හත්තු මරනවා කියන එකට තමයි මානිය කියන එක ඇති වුනේ. ඒ විදිහෙන් තමයි යට මිච්ඡා දිට්ඨිය කියන එක ඇති වෙලා තියෙන්නේ. මෙහෙම කරගෙන ඉන්න එක හොඳයි. හාමුදුරුවෝ කියන හොඳ නෑ. කොහොම කරන්නේ ඒක? මෙයා කල්පනා කරනවා නෑ හාමුදුරුනේ, මනසෙන් කියන්නේ මෙහෙම ජීවත් වෙන එක තමයි හොඳ. මම මේ පන්සල්ට එන්නේ දානීය දෙන්නත් ඔක්කොම පුළුවන් වෙලා තියෙන්නේ. මගේ ළමයි ඉන්ටර්නැෂනල් ස්කූල් යන්නේ මේ වැඩේ මං කරන හින්දා. එතකොට ඒක තමයි යාගේ මිච්ඡා දිට්ඨිය. එතකොට ඒකම තමයි මෙතන මානිතන ලකුණු කිරීම සාධාරණයි කියලා හොඳට පේනවා. එතකොට මේ මානිය කියන එකට ප්‍රත්‍ය වෙන්නේ ඒ මායාව කියන එක. දකුණු අත පැත්ත මානයට ප්‍රති මායාව කියන එක. මානයට හේතු වෙන්නේ මෙතන තියෙන මේ ඊර්ෂ්‍යාව. වම් පැත්තයි දකුණු පැත්තයි මාරු වීම කියන එක තියෙනවා. එතකොට ඒක අපිට හුඟක් පැහැදිලි වෙනවා. ඉතින් ඊර්ෂ්‍යාව කියන එක හේතුවක් වෙන එක. ඒ යමෙක් ඊර්ෂ්‍යා නොකරන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ආකාසඤ්ඤායතනෙ අරූප ධානයට ගියා, ආකාසඤ්ඤායතනෙට ගියා අරූප ධානලාභියා, එයා ඊර්ෂ්‍යා කරන්නේ නැහැ ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ ඒක ගත්තාම එතකොට ඒක අසාධාරණ කාරණේ කියන එක තියෙනවා. එතකොට ඒකනේ හේතුව කියලා කියන්නේ නේද? අසාධාරණ කාරණේ හේතුව කියලා කියන්නේ. එතකොට දැන් අපි එහෙමනම් මානෙය දක්වා එතනින් අපි ඇවිල්ලා දිනවා. එහෙමනම් අපි ඊළඟට බලමු ප්‍රමාදයේ කියන්නේ 13 වෙනි ස්ලයිඩ් එකේ. ප්‍රමාද විහාරී සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ ප්‍රමාද විහාරී සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. චක්කු ඉන්ද්‍රිය සංවර රහිතව ජීවත් වෙනවා නම් එයාගේ සිත තෙත් කරනවා කියලා. ධර්මයේ පහළ වෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රමාද වෙනවා කියලා. ඒක හරියට කියනවා නම් ඔය ඔයගොල්ලෝ ගෙදර සැනසීම ඉන්න කුඩා පැල්පතක වෙන්න පුළුවන් පුද්ගලෙක් ඉන්න. ඒ මනුස්සයාට කියනවා තව ටිකක් පෝසත් එක්කෙනෙක් එන්න කියලා අපේ ගෙදර කෑමක් දෙනවා පාටි එකට එන්න කියලා. ඉතින් මේ මනුස්සයා ඇඳ බැලඳගෙන ගියහම ඒ මනුස්සයාට පේනවා අර ගෙදර සැනසීමේ හිටපු මනුස්සයාට දැන් පේනවා මේ ගෙදර නම් හොඳට මේ පුටු සෙට් එකක් තියෙනවා, හොඳ ලොකු ගෙයක් තියෙනවා, වාහන තියෙනවා ආදී වශයෙන් මෙයාට එනවා. අන්න එයාගේ ඇහැ තෙත් වුණා. අර ගිය මනුස්සයා නෙමෙයි දැන් ගෙදර එන්නේ. ගියේ කෑම ටිකක් කාලා එන්න, අරගෙන ආවේ ලෙඩ. දැන් ඊට පස්සේ කල්පනා කරනවා මේ අපිට තමයි ඉන ගහලා තියෙන්නේ, අර මනුස්සයෝ බොහොම හොඳට යසගේට ඉන්නවා කියලා. ඒ වගේ තමයි මම කියන්නේ සුපර් මාකට් එකේ යන ඕගොල්ලෝ වෙලක් කාලවට ලුණු ටිකක් ගේන්න කියලා යන්නේ. පේනවා මේ රින්දක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒ පාරන සාරියක් හරි මොකක් හරි ගවුමක් හරි දෙවම කත ගාලත් බලනවා. බලලා ලේබල් එකක් බැලුවා, ගාන පොඩ්ඩක් වැඩි. දැන් ඉතින් කල්පනා කරනවා මේක සේල් දානවානේ ක්‍රිස්මස් කාලෙට අඩු වුණාම, එහෙම නැත්නම් සේල් දාපු වෙලාවක ගන්නවා කියලා. අන්න ඉතින් දුන්නේ මොකක්ද? ඇහැ තෙත්තුම. දැන් ලුණු ටික ගන්න ගිය මනුස්සයා ගෙදර එනකොට අරගෙන තෙත් වෙලා ඇවිල්ලා තියෙනවා. අරක තමයි ඇතුලේ වැඩ කරන්නේ. එතකොට ඒක නිසා බුදුහාමුදුරු පෙන්නන මේ ධර්මයේ පහළ වෙන්නේ නැහැ. මේ විදිහට ප්‍රමාද වෙනවා කියන්නේ. අනිත් පැත්ත පෙන්නනවා. ඒ විදිහට ඒ සංවර සහිතව ජීවත් වෙනවා නම් ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදයෙන් ප්‍රීතිය, ප්‍රීතියෙන් පස්සද්ධිය, පස්සද්ධියෙන් සුඛේ, සුඛේ සමාධිය කියන එක ඇති වෙනවා. ඒකෙන් ධර්මයේ පහළ වෙනවා කියලා. එතකොට මොකද්ද මේ දැන් අපිට වෙන ප්‍රඥාව කියලා කියන්නේ මොකද්ද? දැන් මනුස්සයෙක් කියනවා හැමදාම දුකයි. ඊළඟට තව මනුස්සයෙක් අහනවා මොකද දුක? එතකොට ඒ මනුස්සයා කියනවා මේ තණ්හාව නිසානේ දුක ඇති වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ආයෙත් සතියක් දෙකක් ගිහිල්ලා අර මනුස්සයා අහනවා කොහොමද දුකයි කියන්නේ? මොකද දුක? ඉතින් මේ තණ්හාව නිසානේ දුක ඇති වෙන්නේ. ඉතින් ඕක ප්‍රඥාවක් නෙමෙයි නේද? පොඩි ප්‍රඥාවක් තියෙනවා. අර බුදුහාමුදුරුවෝ වචනේ හරි දැනගෙන හිටියා කියන එක අහලා තිනවා කියන එක. නමුත් ඒකේ විසඳුමක් කරනවා නම් තමයි ඒ ප්‍රඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ දුක්ඛේ සමුදයස්තංගමේ කියලා දැකලා දුක නැති කිරීමට පමා නොවනවා නම් තමයි ඒකේ ප්‍රඥාව. චතුරාර්ය සත්‍ය දැනගත්තට හරියන්නේ නැහැ. දුකයි දුක්ඛ සමුදය කියකේ හිටියට හරියන්නේ නැහැ. එමුනම් දුක්ඛ නිරෝධය කියන එක ගන්න ඕනි, තණ්හාව කියන එක අයින් කරන්න ඕනි කියන එක. එතකොට ඒ ප්‍රමාදී අනිත් පැත්ත තමයි ඉතින් ඔය ප්‍රඥාව කියන එක තියෙන්නේ. දැන් ඔය මදයයි මානෙයි මදයයි ප්‍රමාදයයි කියන එක තුන එලා ඉන්නවා. ඒ අවස්ථාව තමයි මෙතන මේ ලකුණු කරලා තියෙන්නේ. මෙතන මානෙයි මදයයි ප්‍රමාදයයි. ඉතින් මේ පළක් වෙලාවට මේක ට්‍රයැංගල් එක වාගේ වෙනවා. මේක වෙලාවකට ස්ට්‍රේට් එලයින් වෙලා තියෙන අවස්ථාව. දැන් මෙතන ලකුණු කරලා තියෙනවා මිච්ඡාදිට්ඨිය. මිච්ඡාදිට්ඨිය තුල තියෙනවා නිත්‍යභාවය නේද? එතකොට ඒක නිත්‍යභාවයේ හැටියට අපි කල්පනා කරන්න ඕන. ඒ වගේ මේ සාතේය. ඒ කියන්නේ මොකක් හරි එකක් ලාභයි කියලා එහෙම අරගෙන. එහෙමනම් ඒක අත්ත භාවය. එතකොට එහෙමනම් මෙතනදී තියෙනවා නිත්‍යභාවය, මේකේ තියෙනවා අත්ත භාවය. මෙන්න ප්‍රමාදී තුල තියෙන දුක්ඛ භාවය කියන එක. ප්‍රමාදී කියන්නේ දුක්ඛ භාවය. ඇයි තියෙන්නේ? දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. දුකයි දුක ඇති වෙන්නේ තණ්හාව නිසා. අයින් කරන්නේ නැතුව හැමදාම ඕක ගේ ගියා ඉන්නවා. ප්‍රමාද වෙනවා කියන එක තමයි ඊ පෙන්නන්නේ. ඒ වගේම ආපහු පේනවා ඔය නිත්‍ය භාවය සහ අත් භාවය නිසා දුක්ඛ භාවය ඇති වෙලා තියෙනවා කියන එක. ඒ කියන්නේ නිත්‍ය භාවය කියන එක අර වේදනාව විපරිණාමය නිසා කටගත් දෙයක්. එහෙනම් අර විපරිණාම දුක්ඛතාවය කියන එක තියෙනවා. ඉතින් ඒක අපි දන්නවනේ ඔය ට්‍රයැංගල් එක ආවේ මතකද? නිත්‍ය කතාවත් එක්ක නේද? අර වාගයන් දෙක ගැලපුවා, ධාරාව ගැලුවා, නිත්‍යයි. ඉතින් ඒකෙන් අපි ක්‍රෝධය ওই විදිහට දිගින් දිගට ආවා. එතකොට වේදනාව විපරිණාම නිසා ඇති වෙනා වූ දෙයක්. අත්භාවය කියන එක ඇවිල්ලා සංස්කාරවල වෙනස නිසා හටගත්තා වූ දෙයක්. මේ ට්‍රයැංගල් එක හැදිලා තියෙන්නේ කොහොමද? මේ පර්පල් ට්‍රයැංගල් එකට ආවේ මතකද? මච්චරිය කියන එක එහෙම ඇති වුණේ අපි පලාස කළා නේද? පලාසය තුළ තිබුණ සංස්කාරවල විසමතාවය කියන එක. අවපසන්න චිත්තය දක්වාම ඕක එනවා. අවපසන්න චිත්තෙන් උපනාහේ, උපනාහේ පලාසේ, පලාසේ ඒ මච්චරිය කියන එක. එතන තියෙන සංස්කාරවල වෙනස නිසා හටගත්තා වූ දෙයක්. එහෙමනම් සංස්කාර දුක්ඛතාවය කියන එක තියෙනවා. ඒ කියන්නේ කවදාවත් සංස්කාර දෙකක් මට එක සමානව හදන්න බැරි නම් ඉතින් එතනම අපිට දුක්ඛතාවය කියන එක තියෙනවා. ඊ හදපු එක අදා හදන්න බෑ කියන එක. එතකොට එහෙමනම් මෙතන තියෙනවා විපරිණාම දුක්ඛතාවය, මේකේ සංස්කාර දුක්ඛතාවය. ඉතින් එහෙමනම් මෙතන මේකේ ඒ දුක්ඛ දුක්ඛතාවය, ප්‍රමාදී කියන එක දුක්ඛ දුක්ඛතාවය. ඒ විදිහට සම්බන්ධතාවයකුත් තියෙනවා. එහෙමනම් උතින්දී අපිට පේනවා මේ අර්ථය වැටහෙනවා නම් මේක පෙන්වන්නේ අපි හිතමු මේ පිරිසුදු වතුර පාරක් එන්නේ. ඔය පිරිසුදු වතුර පාරට ඉතින් චුට්ට චුට්ට එකකේ දේවල් එකතු වෙනවා නේද? මතකද? වතුර පාරක් ලස්සනට උල්පතකින් වාගේ එකක් එනවා. තවත් උල්පතකින් ආවා. එක්කහුණායින් පස්සේ අර කේනකොට පොඩ්ඩක් රොඩු මඩ ගතිය තියෙනවා. දැන් දෙක එක්කහ වෙලා යනකොට වතුර පාර බොර වෙලා යන්නේ නේද? එන්න එන්නම රොඩුයි මඩයි එකතු වෙනවා කියලා. ඉතින් මිනිස්සෙක් ඔන්න කඩුවක් අරගෙන වතුර පාර කපනවා. එයා හිතනවා කපන්න පුළුවන් ගේ කියලා. ඒ කඩුවෙන් කැපුවා කිව්වොත් මරන්නේ නේද? කපුවට කවදාවත් හරියන්නේ නැහැ නේ. මොකද වතුර පාර කපල වෙන් කරන්න පුළුවන්ද? අනිත් එක ආව මේකත් එක්ක ජොයින් වුණා කියන එක තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ මොකද්ද? මේකේ ඉන්න අපි ජීවත් වෙලා ඉන්න අපි කරප්ට් වෙනවා. ඒක තමයි මේකේ පෙන්නන්නේ. අර මුලින් හොදට හිටපු මිනිස්සයා අන්තිමට මොකද වුනේ? තව මිනිස්සෙක් අර කුකුල් පට්ටියක් දාගෙන ඉඳලා එයාත් දාගත්ත කුකුල් පට්ටිය. ගොවිතැනින් ජීවත් වෙච්ච මිනිස්සයා දැන් පාණාතිපාතිය කරගෙන ජීවත් වෙන්නේ, අදත්තාජානීය කරගෙන ජීවත් වෙන්නේ. එන්න එන්නම වැඩි වුණා මිසක් මෙයා වෙන්නේ නැහැ. ඉතින් ඕකේ ගිහිල්ලා තියෙන ප්‍රමාණය කියන්නේ අපි අන්තිමට ওই රොඩු මඩු වලට පුරුදු වුණා. අර පන්සලේ හාමුදුරුවෝ කිව්වට අතහරින්න කියලා කිව්වට රොඩු මඩු වලට පුරුදුලා තියෙන අතහරින්න බෑ. ඒ තරම් මිච්ඡාදිට්ඨිය ධර්ම වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඉතින් අපි දැනගෙන හිටියේ නෑනේ මුලින් බෝම්බ ඇඟේ වැදගෙන මිනිස්සු පණිනවා කියලා නේද? තමුනුත් මරාගෙන. ඒකටත් අපි පුරුදු වුණානේ. ඊළඟට නිව්ක්ලියර් බෝම්බ එකේ මේ භවයේදී මැරලා නැහැ. ඕක දාලා වුණායින් පස්සේ ඊළඟට ගත්තාම ඊළඟ භවයේ ඒකටත් පුරුදු වෙනවා. මේ જાති මේ විදිහට ජීවත් වෙනවා කියන එක. ඒ කියන්නේ ඉතින් ඒව බෝම්බ දාගෙන හරි ජීවත් වෙන්න මං කියන්නේ මේ අර උගුල් පට්ටි දාගෙන ජීවත් වුණා වගේ තමයි බෝම්බ දාගෙන මරාගෙන කපාගෙන කොටාගෙන ජීවත් වෙන්න පවා ඒ මනුස්සයෝ කියනයි පුරුදු වෙනවා එන්නේ එන්නේ. ඉතින් ওই විදිහට අපි ප්‍රමාද වෙනවා කියන එක තමයි මේකෙ පෙන්නන්නේ. එතකොට එහෙමනම් මේකෙ මේ භාවනාව හැටියට මොකද්ද කරන්න තියෙන්නේ අපි කිව්වා. මේ ස්ලයිඩ්ස් වල ගත්තාම අපි භාවිතා කරනවා කියලා 1 ඉඳන් 9 දක්වා නේද? 9 දක්වා ආව මිච්ඡාදීප්තිය ඉඳන් මිච්ඡාදීප්තියට ආවා කියන එක. බේස් ස්ලයිඩ් එක හැටියට ගන්න මෙන්න මේ 7 වෙනි එක. එතකොට මේක බලා ගන්නකොට අපි බලන්න ඕන මේක පොඩියට පටන් ගත්තා වූ දෙයක්. ඒ කියන්නේ මිච්ඡාදිට්ඨික සංඥාව නිසා විඥානයේ පැවැත්වීම කියන එක අභිජ්ජා වුණා. ඊට පස්සේ අපි දන්නවා අර නාමකායි පටික සම්පස්සගෙන් තල්ලු කළා තමයි අර සුභයි කියන කතාව එහෙම ගත්තේ. ඉතින් දැන් මේකේ අර විඥානයේ තිබුණා වූ ඒ පෙරාගයයි දඟලන්නා වූ වගේයි ඒ දෙක සසඳලා බැලුවා. ධාරාව ගලුවා නම් නිත්‍යයි, නිත්‍ය වුණා නම් අන්න ක්‍රෝධේ, ක්‍රෝධේ මක්කේ, මක්කේ ඊර්ෂ්‍යාව, ඊර්ෂ්‍යාවේ මායා, මායාවේ මිච්ඡාදිට්ඨිය ඔය විදිහට ආවා. ඉතින් මේ අතර කල්පනා කරනවා මේ මේ අතර වාරේ මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මම කුකුල් පට්ටියක් දාගත්තා කියන එක විතරයි. දුස්සීල භාවයට මම පත් කළා. එතකොට ඉන්න මොකද වෙන්නේ? අපි දන්නේ තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා තේරුම් ගන්නේ නැතුව අපි මේක ඉන්න කරප්ට් වෙනවා. ඒකට හුරුදු වෙනවා. ඒවම මිච්ඡාදිට්ඨි බවට පත් වෙනවා. මම නෝකයි ඔකේ තේරුම් ගන්න තියෙන්නේ. එතකොට එකේ ඉඳන් 9 දක්වා ඒ ටික බලන්න පළවෙනි එකට. මිච්ඡාදිට්ඨි ඉඳන් මිච්ඡාදිට්ඨිට ආවා කියන එක. ඊට පස්සේ අර ඊළඟ අවසාන ස්ලයිස් ටික එක භාවිතා කරලා කෙනෙකුට බලන්න පුළුවන් මේ අර ප්‍රමාදී දක්වාම යනවා කියන එක. මේක තමයි සිද්ධ වෙන්නේ කියන එක. එතකොට ඒක තමයි අපිට කරන්න තියෙන භාවනාව. එහෙනම් අපි මිනිත්තු 5-10ක් අරගෙන ඊට පස්සේ මනස දාගෙන ඊට පස්සේ අපි භාවනා කරමු.